ආදරණීය දුවේ පුතේ, ඔබ හැම දිනාටම ආයුබෝවන් කියමින් නිරෝගිමත් දිවියක් ප්‍රාර්ථනා කරමින් අද වැඩසටහන අපි ආරම්භ කරමු. ආදරණීය දුවේ පුතේ, ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂය සම්බන්ධයෙන් ඔබ හමුවන පළමු දිනේ තමයි අද. එතකොට මේ වන විටත් මේ ඌව ප්‍රජා ගුවන් විදුලිය හරහා මේ ආරම්භ කරන මේ වැඩසටහනේ ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයන විෂයේ ව්‍යාපාර කොටස විනත් ගුරුතුමියක් විසින් මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. එතකොට අපි බලාපොරොත්තු වෙන්නේ මෙමෙ විෂයේ අනෙක් කොටස වන ගිණුම් කරන අධ්‍යයන කොටස ආරම්භ කිරීමටයි. ආදරණීය දරුවනි, ඔබ මේ වන විටත් දන්නවා විෂය කොටස් දෙකක් එකතු වෙලා තමයි මේ විෂය සමන්විත වෙන්නේ, ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. එතකොට ව්‍යාපාර කොටස වෙනත් ගුරුතුමියක් විසින් කරගෙන යනවා. පස්සේ ගිණුම් කරන කොටස තමයි අද සිට අපි මෙලෙස ආරම්භ කරන්නේ. එතකොට ආදරණීය දුවේ පුතේ, අලුත් විෂය නිර්දේශයට අනුව වැඩි බර තැබීමක් ගිණුම් කරන කොටසට තමයි දීලා තියෙන්නේ. සෝ ඔබ දන්නාදී නැවත සිහිපත් කිරීම සඳහා අපි ගත්තොත් මේ ප්‍රශ්න පත්‍රයේ ව්‍යූහය බහුවර්ණ ප්‍රශ්න 40ක් තියෙනවා. එතකොට එතන ලකුණු 40යි, ඉතුරු ලකුණු 60 ඔබ දන්නවා. පළවෙනි අනිවාර්ය ප්‍රශ්නයක් තියෙනවා කොටස් 10කින්. ඉතින් එකකට ලකුණු 2 බැගින් එතන ලකුණු 20කුත්. ඊට පස්සේ ලියන ප්‍රශ්න 4ක් තියෙනවා. ඊට ව්‍යාපාර අධ්‍යයන පැත්තෙන් ප්‍රශ්න 2ක්. එතකොට 8 ගාණි 2ක් එතන 16යි. ඊපස්සේ ගිණුම් කරන පැත්තෙන් 12 බැගින් ලකුණු ප්‍රශ්න 2කට 24යි. මෙන්න මෙහෙම තමයි මේ ව්‍යූහය සකස් වෙන්නේ. එතකොට වැඩි බර තැබීමක් ගිණුම් කරන පැත්තට තියෙන බව ඔබට පැහැදිලි වෙනවා. එතකොට අපි විශේෂයෙන් මතක් කරන්නට උනේ මේ විෂය තෝරා ගැනීම, කාණ්ඩ විෂයක් වශයෙන් ඔබ මේ විෂය තෝරා ගැනීම පිළිබඳව අපි ඉතාමත්ම සතුටටපත් වෙනවා. ඒ හේතුව තමයි ඉහළ ශේස්ත්‍රවල රැකී රක්ෂා සඳහා යන ගැළපෙන යුගයේ අවශ්‍යතාවයක් වැනි විෂයක් තමයි ව්‍යාපාර හා ගිණුම් කරන අධ්‍යයනය. රුසස් පෙළ වාණිජ විෂය ධාරාව හදාරන්නට පිටු බලයක් වෙනවා මේ විෂය ඔබ හැදෑරීම. ඒ වගේම රටේ ඉහළම, කියන්නේ බැංකු ශේස්ත්‍රයේ සහ විගණන ශේස්ත්‍රයේ ගත්තයින් පස්සේ ඉහළ තනතුරු හොබවන්නට අති වාරමක් වෙනවා ඔබේ ජීවිතයට මේ විෂය සම්බන්ධයෙන්. ඒ බවත් මතක් කරමින් අපි බලමු මේ ගිණුම් කරන විෂය, නැත්නම් ගිණුම් කරන කියන්නේ මොකක්ද කියන එක බැලුවයින් පස්සේ දරුවනි, මේ ගිණුම් කරන්නේ කියලා කියන්නේ ඔබ දන්නවා ව්‍යාපාර ශේස්ත්‍රය ගත්තයින් පස්සේ මේ ව්‍යාපාරයක් ආරම්භ කරලා ඒ ව්‍යාපාරේ ප්‍රතිඵලය මොකක්ද? කියන්නේ ව්‍යාපාරයක් පුද්ගලයෙක් ආරම්භ කරන්නේ යම් කිසි අරමුණු රාශියක් පදනම් කරගෙන. විශේෂයෙන්ම ව්‍යාපාර ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරයක් නම් එකේ ලාභය බලන්නට ඕනේ. ලාභ අරමුණු කරගත්ත නොගත් ව්‍යාපාරයක් වුණත් ඒ යම්කිසි කාල පරිච්ඡේදයක් අවසානයේදී ඒ ව්‍යාපාරයේ මූල්‍ය තත්වය පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නට ඕනේ. ඒ අනුව ඉතාමත්ම සරලව ආපෝස සාමාන්‍ය පෙළ දෝදරුවන්ගේ මට්ටමින් අපි බැලුවොත් මේ ගිණුම්කරණය කියලා කියන්නේ ව්‍යාපාර කෙරෙහි මේ ඇල්මක් ඇති පාර්ශ්වයන්ට තීරණ ගැනීම සඳහා අර්ථවත් ප්‍රයෝජනවත් තීරණ ගැනීම සඳහා තොරතුරු සැපයීමේ ක්‍රියාවලියයි. නැවත අපි බලමු මොකක්ද ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් ඇති පාර්ශ්වයන්ට ප්‍රයෝජනවත් තොරතුරු ලබා දීමේ ක්‍රියාවලිය තමයි මේ ගිණුම්කරණයෙන් සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම අපි මෙහිදී මූල්‍ය ගිණුම්කරණය සම්බන්ධයෙන් තමයි අපි අවධානය යොමු කරන්නේ. එතකොට නැවත වාරයක් අපි මතක් කරන්නට ඕනේ මේ දරුවන්ට මේ පාඩම් මාලාවට ඔබ සූදානම් වෙන විට, ඒ නියමිත කාලසටහනන සූදානම් වන විට 10 සහ 11 කියන්නේ මේක එක විශේෂ නිර්දේශයක් හැටියට තමයි මේ කොටස් දෙක යන්නේ. එම නිසා 10 11 පෙළ පොත් දෙකම ඔබ ළඟ තබා ගන්න. ඒ වගේම පෑනක් පොතක් සූදානම් කර තියාගන්න යම් කිසි දෙයක් ඔබට ලියා ගන්න අවශ්‍ය වුණොත් ඒ සටහන් කර ගැනීම සඳහා විශේෂයෙන්ම සාමාන්‍ය පෙළ විභාගයේදී මේ පෙළ පොත පදනම් කරගෙන තමයි ප්‍රශ්න සකස් වෙන්නේ. ඒකත් මතක තියාගන්නට ඕනේ. නිසා අපි 11 වසරට නියමිත ගිණුම්කරණේ කොටස එක ඉල්ලීම පටන් ගත්තොත් දැන් ගිය අවුරුද්දත් විශේෂයෙන්ම මේ කොරෝනා වදුර නිසා පාසල් වසා තිබුණි. ඒ අනුව අපි හිතනවා විධිමත් විදිහට 10 පන්ති ගිණුම්කරණේ ආරම්භ කොටස නොදැනගෙන ඉස්සරහට අපිට යන්න බෑ. ඒ නිසා තමයි 11 දරුවන්ටත් 10 පන්ති දරුවන්ටත් ගැළපෙන ආකාරයට අපි මේ පාඩම් සැලසුම් කරගන්නේ. එතකොට මේ දෙපිරිසම සම්බන්ධ වෙන්නට ඕනේ. එතකොට 11 ළමයින්ට අපතේ යෑමක් නැහැ. ඔබ මූලික කරුණු ටික දන්නා නම් ඒ දැනුම අලුත් කරගන්න පුළුවන්. එතකොට 10 පන්ති දරුවන්ට අලුතෙන් යමක් ඉගෙන ගන්න පුළුවන්. මේ ඊට පස්සේ ඔබ කාටත් මේ ඉදිරියට මේ කරගෙන යෑම ප්‍රයෝජනවත් වෙනවා. එතකොට අපි ගිණුම් කරන්නේ සමහර ප්‍රශ්න පත්‍රවලදී ගිණුම්කරණය අනුකමක්ද කියලා අහලා තිබුණා. එතකොට මේ ගිණුම්කරණය කියලා කියන නැවත මාරයක් මතක් කරොත් ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දක්වන පාර්ශ්වයන්ට අවශ්‍ය තොරතුරු කියන්නේ ඵලදායි තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සම්පාදනය කර ගැනීම සැපයීම තමයි ගිණුම්කරණයෙන් සිද්ධ වෙන්නේ. එතකොට ඔබ දන්නවා මේ ඇල්මක් ඇති පාර්ශ්ව කියලා කියන්නේ කවුද? කියන්නේ ව්‍යාපාරයේ අයිතිකරුවන්, ගනුදෙනුකරුවන්, රජය, ණය හිමියන් ඒ වගේ විවිධ පාර්ශ්ව තමයි ඇල්මක් ඇති පාර්ශ්ව. ඒවා වෙනම අපි ව්‍යාපාර කොටසේදී ඔබ කතා කරන්නට ඇති. එතකොට ඒ අනුව මේ ගිණුම්කරණේ අවශ්‍යතාවය මොකක්ද? ව්‍යාපාරයේ ප්‍රමාණවත් ලාභයක් උපයා තිබේද? ඒක තමයි ප්‍රධාන අරමුණ. ඊට පස්සේ ව්‍යාපාරයේ මූල්‍ය තත්ත්වය සතුටුදායකද? මූල්‍ය තත්ත්වයේ සතුටුදායකද? මේකත් අවශ්‍යතාවයක්. ඊළඟට දරුවනි, නීතිමය අවශ්‍යතා ඉටු කරලීම. මොකද මේ නීතිමය අවශ්‍යතා ඉටු කරලීම කියලා කියන්නේ සමාගම්වල ගිණුම් සමාගම් රෙජිස්ටාර්වරයා වෙත වාර්තා කිරීම නීතිමය අවශ්‍යතාවයක්. එම නිසා ඒ අවශ්‍යතාව ඉටු කරගන්නට නම් ගිණුම් සකස් කරන්නට ඕනේ. ඊට පස්සේ මෙහෙම ගිණුම් කරන ක්‍රියාවලියක් නොතිබුණා නම් සමහර ගනුදෙනු අමතක වෙන්නට පුළුවන්. අතපසුවෙන් ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ නිසා මේවා සටහන් කර තබා ගැනීම අත්‍යවශ්‍යයි. මෙන්න මේ ආකාරයෙන් කිසියම් කාල පරිච්ඡේදයක් අවසානයේදී මේ අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා මූල්‍ය ප්‍රකාශ අපි සකස් කරමු. ඒ මූල්‍ය ප්‍රකාශ සකස් කරලා තමයි අර ඇල්මක් ඇති පාර්ශවයන්ට අපි මේ තොරතුරු ඉදිරිපත් කරන්නේ. එතකොට අපි දුවේ පොතේ අපි ඊළඟට බලමු මේ සටහන් කළ යුතු ව්‍යාපාරික ගනුදෙනු මොනවාද? කියන්නේ ව්‍යාපාරයක් තුළ සිදුවන සියලුම ගනුදෙනු අපි පොත්පත්වල සටහන් කරන්නේ. ඒවා මුදලින් මැනිය හැකි ගනුදෙනු වෙන්නට ඕනේ. මුදලින් මැනිය හැකි ගනුදෙනුවක් නම් තමයි ඒක අපි සටහන් කරන්නේ. එතකොට මුදලින් මැනිය හැකි වත්කම් වලට සහ වගකීම් වලට බලපෑමක් ඇතිවන ස්වරූපයේ ගනුදෙනු තමයි මුදලින් මැනිය හැකි ගනුදෙනු වෙන්නේ. එතකොට ඔබ පෙළ පොතේ දීලා තියෙන නිදසුන් කීපයක් බැලුවොතින් රුපියල් ලක්ෂයකට බහණ්ඩ තොගයක් විකිණීම ඔන්න ඵලදායි ගනුදෙනුම. එතකොට රුපියල් 50,000ක් මාසික වැටුප් ගෙවීම ඵලදායි ගනුදෙනුම. ඊළඟට රුපියල් ලක්ෂ 3ක බැංකු ණයක් ලබා ගැනීම. ඊට පස්සේ රුපියල් 5,000ක විදුලි වියදම් ගෙවීම. ඒතර මේවා ඵලදායි ගනුදෙනු ලෙස තමයි අපි හඳුන්වන්නේ. ඒ වගේම ගනුදෙනුවක් වගේම මුදලින් මැනිය හැකි ලාභ හෝ අලාභ සිදුවන ඇතැම් සිද්ධීන් අපි ඵලදායි ගනුදෙනු ලෙස සලකන්නට ඕනේ. ඒ අනුව අපි හිතමු රුපියල් 10,000ක භාණ්ඩ තොගයක් විනාශ වීම. භාණ්ඩ තොගයක් විනාශ. ඒතර ගනුදෙනුවක් සිදුුරේ නැහැ. සිද්ධියක් වුණා. මොකද ඵලදායි ඒක ගනුදෙනුවක් වෙන්නේ ඇයි? ව්‍යාපාරයට පාඩුවක්. ඒ වගේම කිසියම් මුදලක් බොල් ණයක් බවට පත්වීම. බොල් ණයක් බවට පත්වීම. එතකොට ඔබ දැනට මතක තියාගන්න මොකක්ද මේ බොල් ණයක් කියලා කියන්නේ? අපේ ව්‍යාපාරයට ලැබිය යුතු කිසියම් මුදලක් අපි ස්ථිර වශයෙන්ම නොලැබේ කියලා තීරණය කෙරුවොත් ඒක අපිට සිද්ධ වෙනවා තවදුරටත් පොත්පත්වල තබා ගන්න නැතුව බොල් ණයක් ලෙස පොත්පත් වලින් ඉවත් කරන්න. බොල් ණය. බොල් කියတဲ့ වචනේ අර්ථය තමයි හිස් කියන එක. වටිනාකමක් නැති කියන එක. ඉතින් එමනම් ඒ ගනුදෙනු කරුවා මිය යෑම හෝ විදේශගත වීම හෝ අධිකරණ නියමයක් හෝ මේ වෙනි ක්‍රියාවලියක් නිසා අපිට සිද්ධ වෙනවා බොල් ණය හැටියට ඒ වටිනාකම පොත්පත් වලින් ඉවත් කරන්න. එතකොට මෙන්න මේ විදිහෙන් ඔබ දැන් තේරුම් ගන්නට උනේ මුදලින් මැනිය හැකි ගනුදෙනු හෝ සිද්ධීන් තමයි අපි ව්‍යාපාරික ගනුදෙනුවක් නැත්නම් මූල්‍ය ස්වරූපයේ ගනුදෙනුවක් කියන එක මතක් කරන්නට ඕනේ. හොඳයි අපි දරුවනේ එතන දැන් ව්‍යාපාරික ගනුදෙනු කියනක ඔබට පැහැදිලි මොනවාද ගිනුම් කරන්නේ සටහන් කරන්නේ කියන එක. එතකොට මේ විවිධ ගනුදෙනු තුළින් ව්‍යාපාරයක ප්‍රතිඵල වලට බලපෑම් ඇති කරනවා. ඉන්නේ මේවා මේ බලපෑම් ඇති කරන ගනුදෙනු වල ස්වરૂපය අනුව අපි හඳුනා ගන්නවා වත්කම් වගකීම් හිමිකම් ආදායම් සහ වියදම්. කීයක්ද? වර්ග පහ. වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම් සහ වියදම්. ඒතර මෙන්න මේක අපි සමහර තැන්වල කියනවා මේ ගිනුම් වර්ග පහ. මේ ජනිත වන ස්වභාවය අනුව පහක් අපි හඳුනා ගන්නවා. එතකොට වත්කමක් කියන්නේ මොකක්ද? වත්කමක් කියලා කියන්නේ මොකක්ද? එතකොට ව්‍යාපාරයේ සිදුවන අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන්, අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් මෙන්ම ව්‍යාපාරයට පාලනය කළ හැකි. ඒ වගේම අනාගතයේදී ව්‍යාපාරයට කිසියම් ප්‍රතිලාභයක් ලබා දෙන දෙයක් සම්පතක් වේ නම් ඒක අපි කියනවා වත්කමක් කියන්නේ. පැහැදිලිද? ආපහු කියනවා මේ ලක්ෂණ තුනක් තියෙනවා. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වෙන්නට ඕනේ. ව්‍යාපාරයට පාලනය කළ හැකි එකක් වෙන්නට ඕනේ. අනාගතයේදී ව්‍යාපාරයට කිසියම් ප්‍රතිලාභයක් ලබා දෙන එකක් වෙන්නට ඕනේ. මෙන්න මේ ස්වરૂපයෙන් තියෙන ඒවා තමයි අපි වත්කමක් කියලා කියන්නේ. නේද? ව්‍යාපාරේ ගොඩනැගිල්ලක් වෙන්න පුළුවන්. එහෙනම් අපිට ඒකේ ප්‍රතිලාභ ලබා දෙනවා. ඊට පස්සේ ණය ගැතියෝ කියනක ඔබ දන්නවා. එහෙනම් අතීතයේ ප්‍රතිඵලයක් හැරි ණය ගැතියෝ බිහි වුණා. ඒක අපිට පාලනය කරන්න පුළුවන් එකක්. ඊට පස්සේ අනාගතයේදී මේ මොඩල් අපිට ලැබෙන්නට ඕනේ. ඒ අනුව කියන්නේ ව්‍යාපාර යන්ත්‍ර සූත්‍ර, ගොඩනැගිලි, මේ ලීබඩු උපකරණ, මේවා කොහොම අපි සලකනවා වත්කම් කියලා. එතකොට නැවත දරුවනි සිහිපත් කරගන්නට ඕනේ මොකක්ද? අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන්, ඒ වගේම ව්‍යාපාරයට පාලනය කළ හැකි, අනාගතයේදී ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන සම්පත් අපි වත්කම් කියලා සලකනවා. වත්කම් කියලා සලකනවා. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ වත්කම් ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි ජංගම වත්කම්. දෙවෙනි එක තමයි ජංගම නොවන වත්කම්. එතකොට දරුවනි ජංගම වත්කම් කියලා කියන්නේ සාමාන්‍යයෙන් මාස 12ක් වැනි කෙටි කාලයක් තුළ කට සීමා වෙන, මාස 12කට අඩු කාලයක් සඳහා සීමා වෙන, එහෙම නැත්නම් පාවිච්චි කිරීමට පුළුවන් විකිණීමක් හෝ මුදල් බවට පත් කළ හැකි සම්පත් වත්කම් අපි ජංගම වත්කම් කියලා කියනවා. සරල අදහස තමයි වෙනස් වන වත්කම්. එන අපි හිතමු හිඳසුණක් හැටියට දැන් දීලා තියෙනවා විකිණීමට තබාගෙන ඇති තොගය. විකිණීමට තබාගෙන ඇති තොගය. ලැබිය යුතු ණය. දැන් මේවා නිදසුන් ගත්තාන් පස්සේ පැහැදිලි වසරකට අඩු කාලයක් සඳහා තමයි බලපෑමක් ඇති කරන්නේ ව්‍යාපාරයට. නේ? වසරකට අඩු. දැන් ණය ගැතියෝ උටත් අපි ජංගම වත්කමක් හැටියට සලකන්නේ බහණ්ඩ තොගය, මේ වගේ දේවල්. පැහැදිලිනේ? හොඳයි. එතකොට ජංගම නොවන වත්කම් කියලා අපි සලකන්නේ අර ජංගම වත්කම් ලෙස සැලකිය නොහැකි අනිකුත් වත්කම් සියල්ලම ජංගම නොවන වත්කම් කියලා සැලකෙන. පරණ පොත්වල සමහර මේක ස්ථාවර වත්කම් කියලා භාවිතා කළා. නමුත් වර්තමානයේදී ස්ථාවර වත්කම් කියන එක භාවිතා කරන්නේ නැහැ. වර්තමානයේ අපි භාවිතා කරන්නේ ජංගම නොවන වත්කම්. එතකොට මොන ආදී නම් ඉඩම් ගොඩනැගිලි යන්ත්‍රෝපකරණ ලීබඩු උපකරණ මෝටර රත මේ වාගේ වසරකට වැඩි කාලයක් තුල ව්‍යාපාරයට ප්‍රතිලාභ ලබා දෙන සම්පත් තමයි අපි ජංගම නොවන වත්කම් කියලා සැලකන්නේ. එතකොට එක කොටසක් එක ගිණුම් වර්ගයක් තමයි අපි මේ ජංගම වත්කම් කියලා මේ සැලකුවේ. ඊට පස්සේ බලමු මේ වගකීම. වගකීමක් කියලා කියන්නේ මොකක්ද? එකත් බලන්න අතීත ඝනදෙනුවක ප්‍රතිඵලයක් ලෙස අතීත ඝනදෙනුවක ප්‍රතිඵලයක් ලෙස ව්‍යාපාරය විසින් බාහිර පාර්ශවයකට ගෙවිය යුතු යම් කිසි වටිනාකමක් අපි වගකීමක් කියලා කියනවා. නැවත අතීත ඝනදෙනුවක ප්‍රතිඵලයක් වශයෙන් ව්‍යාපාරයේ විසින් අනාගතේ බාහිර පාර්ශවයකට ගෙවිය යුතු කිසියම් අගයක් වටිනාකමක් අපි වගකීමක් ලෙස සැලකුවා. එතකොට බැංකුවකින් අපි ණය මුදලක් ලබා ගන්නවා. ඊට පස්සේ අනිවාර්යයෙන්ම අපි බැඳිලා ඉන්නවා ඒ ණය මුදල පොලියත් සමග අනාගතයේදී ගිවන්න. කියන්නේ එහෙනම් අපෙන් සම්පත් ප්‍රමාණයක් ඉවතට යනවා. අපේ වත්කම් ව්‍යාපාරයෙන් පිටතට ගලා යාමක් සිද්ධ වෙනවා. නේ? ඒ නිසා ඒක අපි වගකීමක් ලෙස සැලකනවා. දැන් හොඳම නිදසුන මතකද තියාගන්න බැංකුවකින් අපි ව්‍යාපාරයට ණයක් ගත්තොත් ඒ ණය අනිවාර්යයෙන්ම අපි ගෙවන්නට ඕනේ. ණය ගෙවන්නට. ඉතින් අපේ සම්පත් එහෙනම් ව්‍යාපාරයෙන් එළියට ඇදී යාමක් බාහිර පාර්ශවයකට යෑමක් සිද්ධ වෙනවා. එහෙමනම් වගකීමක ඒ ප්‍රධාන ලක්ෂණ අරවත්කමක වගේම ඔබ හඳුනා ගන්නට ඕනේ අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. අතීත ගනුදෙනුවක ප්‍රතිඵලයක්. ඒ වගේම බේරුම් කිරීමේදී ව්‍යාපාරයෙන් සම්පත් වලින් කොටසක් පිටතට ගලා යෑමක් සිද්ධ වෙනවා. ඒ වගේම වර්තමානයේ අපි බැඳීමක් තියෙනවා. ඒ බාහිර පාර්ශවයන් එක්ක අපි බැඳීමක් තියෙනවා. මේ වගකීම නිදහස් කරන්නට ඕනේ කියලා. එතකොට අන්න අර වත්කම් වගේම මේ වගකීම්ද ප්‍රධාන කොටස් දෙකකට බෙදන්නට පුළුවන්. එක ජංගම වගකීම. දෙවැනි එක ජංගම නොවන වගකීම. එතකොට දරුවනේ මේ ජංගම වගකීමක් කියන්නේ මොකක්ද? සාමාන්‍යයෙන් මාස 12ක් වැනි කෙටි කාලයක් තුල කියන්නේ අවුරුද්දකට අඩු කාලයක් තුල බේරුම් කළ යුතු වගකීමක් නම් එහෙම නැත්නම් කෙටි කාලීන එකක් නම් මේක අපි ජංගම වගකීමක් ලෙස හඳුන්වනවා. ත්‍රේ නිදසුන් තමයි විකිණීම සඳහා අපි බහඬ ණයට ගැනීම නිසා ණය හිමියෝ ව්‍යාපාරයකට ඇති වෙන. ඒතොට ඒ ණය හිමියන්ට අපි එම වටිනාකම ඒ මුදල් සාමාන්‍යයෙන් වසරක් තුල එහෙම නැත්නම් මාස 12කට අඩු කාලයක් තුල ගෙවිය යුතුයි. එහෙනම් අපි නිදසුනක් වශයෙන් ඒතර ණය හිමියෝ උපචිත විදුලිය බිල් කියලා අපි වචනයක් ඉස්සරහදී පාවිච්චි කරන ගෙවීමට තියෙනනම් විදුලිය බිලක්, ගෙවීමට තියෙනනම් ජල බිලක් මේ ඔක්කොම ජංගම වගකීම් හැටියට සැලකෙන. ඒතර ජංගම නොවන වගකීම් ලෙස අපි සැලකන්නේ අර බේරුම් කිරීම සඳහා මාස 12කට වැඩි කාලයක් ගන්න. එතකොට මාස 12කට වැඩි කාලයක් තුළ ඒවා බේරුම් කිරීම සඳහා අවශ්‍ය වෙනවා නම් ඒවා ජංගම නොවන වගකීම් ලෙස තමයි සැලකන්නේ. එතකොට අපි හිතමු වසර පහකින් ගෙවීම සඳහා නැත්නම් වසර පහකින් පියවීම සඳහා අපි ණය මුදලක් ගත්තොත් ඒක ජංගම නොවන වගකීමක් හැටියට තමයි සැලකන්නේ. ජංගම නොවන වගකීම. එතකොට දරුවනේ දැන් වත්කම් කියන්නේ මොකක්ද? වගකීම් කියන්නේ මොකක්ද? ඒකේ වර්ගීකරණය පිළිබඳ ඔබට අවබෝධයක් ඇතයි කියලා අපි හිතනවා. ඊට පස්සේ අපි බලමු ව්‍යාපාරයක හිමිකම. කියන්නේ හිමිකම් ගිනුම් කියනක වර්ගයක් වශයෙන් ගත්තොත් හිමිකම කියලා කියන්නේ මොකක්ද? ඒකට මේක නිරවුල් අපි තේරුම් ගන්නට ඕනේ. මේකත් ළමයි වගකීමක්. ව්‍යාපාරික ප්‍රධාන වගකීමක් තමයි හිමිකම කියන්නේ මොකක්ද? ව්‍යාපාරයේ තියෙන සම්පත් වලින් බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු වගකීම් නිදහස් කිරීමෙන් පසුව ඉතිරිවන වත්කම් ප්‍රමාණය හිමිකරුවට අයිති වෙනවා. පැහැදිලිනේ? ව්‍යාපාරයක බාහිර පාර්ශවයන්ට ගෙවිය යුතු වගකීම් නිදහස් කෙරුවයින් පස්සේ ව්‍යාපාරිකයාට තමයි ඉතුරු ටික අයිති වෙන්නේ. ඒකට තමයි අපි හිමිකම කියන්නේ. බලමු ව්‍යාපාරයක හිමිකරුවන් වෙනුවෙන් පවතින වත්කම් ප්‍රමාණය තමයි අපි ව්‍යාපාරයේ හිමිකම කියලා සැලකන්නේ. කියන්නේ ව්‍යාපාරිකයාට අයිති සම්පත් ප්‍රමාණය. එතකොට කෙනෙක් විමසුවොත් මේක ඇයි වගකීමක් වෙන්නේ? කොට දරුවනේ ව්‍යාපාරයක් සහ ව්‍යාපාරිකයා අපි සංකල්පයේ මේ වශයෙන් දෙකක් ලෙස සැලකනවා. එතකොට ව්‍යාපාරයක් ආරම්භ කිරීම සඳහා අයිතිකරුවා කිසියම් ප්‍රාග්ධනයක් යොදවනවා. ඒ ප්‍රාග්ධනය ව්‍යාපාරයෙන් ඔහුට ලැබිය යුතුයි. ඔහුට ලැබිය යුතු ව්‍යාපාරයෙන් එම ප්‍රාග්ධනය අවසානයේ ඔහුට ලැබිය යුතුයි. එම නිසා ව්‍යාපාරයේ මේක වගකීම. ව්‍යාපාරයක ප්‍රධාන වගකීම තමයි මේ හිමිකම කියලා කියන්නේ. පැහැදිලිද? එතකොට ඔබේ පෙළ පොතේ තියෙන නිදසුනක් බලන්න. ව්‍යාපාරයක රුපියල් ලක්ෂ 5ක වත්කම් තියෙනවා. ලක්ෂ 5ක වත්කම් තියෙනවා. ඊට පස්සේ රුපියල් ලක්ෂ 2ක බැංකු ණයක් තියෙනවා. ලක්ෂ 2ක බැංකු ණය. එතකොට මේ තියෙන වත්කම් වලින් අර රුපියල් ලක්ෂ 2ක බැංකු ණය පියවුවායින් පස්සේ එහෙනම් අයිතිකරුවාගේ හිමිකම කොච්චරද? රුපියල් ලක්ෂ 3යි. නැවත ඔක පෙළපොතේ තෙක්ක බලන්න. වත්කමක් තියෙනවා ව්‍යාපාරයේ ලක්ෂ 5යි. බාහිර පාර්ශවයකට ඉඩම් බැංකුවකට ගෙවිය යුතු ණයක් තියෙනවා රුපියල් ලක්ෂ 2යි. එහෙනම් හිමිකරුවාට අයිති සම්පත් ප්‍රමාණය රුපියල් ලක්ෂ 3යි. මෙන්න මේ ලක්ෂ 3ට අපි කියනවා හිමිකම්. එතකොට තනි පුද්ගල ව්‍යාපාරයක් කේවල ස්වාමී ව්‍යාපාරයක නම් ඒ වත්කම් ප්‍රමාණයෙන් වගකීම් ප්‍රමාණය අඩු කෙරුවයින් පස්සේ ඉතුරු ප්‍රමාණය තමයි අපි කියන්නේ අයිතිකරුවාගේ හිමිකම්. අයිතිකරුවා සතු හිමිකම්. ඊට පස්සේ දරුවනේ අපි බලමු ආදායම් සහ වියදම් කියන්නේ මොනවාද? ව්‍යාපාරයක ආදායම සහ වියද. එතකොට මේ දෙක පදනම් කරගෙන තමයි ව්‍යාපාරයක ලාභය ගණනය කරන්නේ. ව්‍යාපාරයකට ලැබෙන ආදායමෙන් වියදම් ප්‍රමාණය අඩු කෙරුවයින් පස්සේ, ආදායම් ප්‍රමාණයෙන් වියදම් ප්‍රමාණය අඩු කළායින් පස්සේ තමයි ලාභයක් ලැබෙන්නේ. එතකොට ව්‍යාපාරයක ලාභය වැඩි වෙන විට ව්‍යාපාරයේ හිමිකරුවාගේ හිමිකම වැඩි වෙනවා. ලාභය වැඩි වෙන විට හිමිකම වැඩි වේ. ලාභය අඩු වන විට හිමිකම අඩු වේ. පැහැදිලිනේ? ඇයි? ලාභයක් ව්‍යාපාරයේ ලැබුවා නම් ඒක අයිති වෙන්නේ හිමිකරුවට. කේවල ස්වාම ව්‍යාපාරයක නම් හිමිකරුවට. ඒ නිසා අපි ලාභයක් ලැබුවොත් එකතු කරනවා ඒක ප්‍රාග්ධනයට, එකතු කරාම හිමිකම වැඩි වෙනවා. අලාභයක් ලැබුවොත් ඒක අඩු වෙනවා. ඒක අඩු වෙනවා. එතකොට ව්‍යාපාරයක ලබන ආදායම්, ව්‍යාපාරයක ලබන ආදායම් මොකද දරුවනේ? විකුණුම් ආදායම්. බහණ්ඩ ව්‍යාපාරේ බහණ්ඩ විකුණන ව්‍යාපාරයක් නම් ඒ බහණ්ඩ විකුණා ලැබෙන ආදායම ව්‍යාපාරික ප්‍රධාන ආදායමක් වෙනවා. ඒ වගේම ව්‍යාපාරයේ සතු බැංකු ගිණුම් වල තියෙන මුදල්, විවිධ ගිණුම් වල තියෙන මුදල්, ඒ මුදල් සඳහා ලැබෙන පොලිය ව්‍යාපාරයේ ආදායමක් වෙනවා. ඊට පස්සේ ව්‍යාපාරයේ සතු ගොඩනැගිල්ලක් මොකක් හෝ යමක් බාහිර පාර්ශ්වයකට දීලා අපිට පුලි ආදායමක් ලැබෙනවා නම් ඒකත් ව්‍යාපාරයේ ආදායමක් වෙනවා. ඊට පස්සේ යම් යම් ව්‍යාපාරික කටයුතු වලින් කොමිස් ආදායමක් ලැබෙනවා. අපි ව්‍යාපාරයට කොමිස් ලැබෙනවා නම් ඒවා අපි කියනවා කොමිස් ආදායම් කියලා. බහණ්ඩ විකිණීමක් වැනි කටයුත්තකදී කිසියම් කොමිස් මුදලක් අපිට ලැබෙනවා නම් යම් කිසි ඒ වටිනාකමෙන් කිසියම් ප්‍රතිශතයක් හැටියට අපිට ලැබෙනවා නම් ඒකට අපි කියනවා කොමිස් ආදායම්. මෙන්න මේ ස්වරූපයෙන් ව්‍යාපාරයට මේ ආදායම් ගලාගෙන එන ආකාරය තියෙනවා. ඒතර මේ ආදායම් නිසා ව්‍යාපාරේ ලාභය වැඩි වෙන්න පුළුවන්, ආදායම් වැඩි නම්, වියදමට වඩා ආදායම් වැඩි නම්. ඊට පස්සේ මේ ව්‍යාපාරයේ හිමිකමට බලපාන ඊළඟ කාරණේ තමයි දරුවනේ ගැණිලි. ගැණුම් නෙවෙයි ගැණිලි. වචනේ හොඳට අපි අවබෝධ කර ගන්නට ගැණිලි. ඒතර ගැණිලි කියලා කියන්නේ ව්‍යාපාරයෙන් ව්‍යාපාරිකයාගේ පෞද්ගලික ප්‍රයෝජනයේ සඳහා මුදල් හෝ සම්පත් වෙනත් මුදල් හෝ බහණ්ඩ වශයෙන් ඒවා ගත්තොත් අපි කියනවා ගැණිලි කියලා. එතකොට ව්‍යාපාරයෙන් අයිතිකරුවා මුදල් ගත්තොත් ඒවා මුදල් ගැණිලි හැටියට, ව්‍යාපාරයෙන් බහණ්ඩ ව්‍යාපාරිකයා ගත්තොත් ඒවා බහණ්ඩ ගැණිලි හැටියටත් අපි සැලකනවා. එතකොට මුදල් ගැණිලි සහ බහණ්ඩ ගැණිලි. එතකොට මේ දරුවන් මතක තියාගන්නට උනේ, එහෙනම් ගැණිලි නිසා, මුදල් හෝ බහණ්ඩ ගැණිලි නිසා ව්‍යාපාරිකයාගේ හිමිකම අඩු වෙනවා. ව්‍යාපාරිකයාගේ හිමිකම අඩු වෙනවා. ඒ වගේම අමතර ප්‍රාග්ධනයක් යෙදෙව්වොත් ව්‍යාපාරයට, අමතර ප්‍රාග්ධනය නිසා හිමිකම වැඩි වෙනවා. පැහැදිලිනේ? හිමිකම වැඩි වෙනවා. දැන් එහෙනම් අපි බලමු ව්‍යාපාරයක සිදුවන වියදම්. ව්‍යාපාරයක සිදුවන වියදම් මොනවාද? එතන ව්‍යාපාරයේ කටයුතු පවත්වාගෙන යෑමේදී යම් යම් වියදම් දරන්නට සිද්ධ වෙනවා. පවත්වාගෙන යෑම සඳහා. එතකොට නිදසුණක් ගත්තොත් දැන් වැටුප්පා වේතන. වැටුප්පා වේතන. එතකොට අපි විෂය ඉගෙන ගන්න දරුවන් දැනගන්නට ඕනේ සාමාන්‍යයෙන් හිතනවා වැටුප්පා වේතන එකක්, එකම අදහසක් වගේ කියලා පේනවා. මොකද අපි විෂය ඉගෙන ගන්න දරුවන් දැනගන්නට ඕනේ අපි සාමාන්‍යයෙන් වැටුපක් කියලා කියන්නේ දෛනිකව කරන ගෙවීමකට තමයි වැටුපක් කියලා කියන්නේ. වේදනයක් කියලා කියන්නේ මාසිකව කරන ගෙවීමකට. මේ දෙකේ අතර වෙනස තමයි ඒක. salary and wages කියලා කියනවා. ඒ දෙක salary කියන්නේ එතකොට වේතන, wages කියන්නේ වැටුප්. ඒක දැනගන්න එක හොඳයි. ඊට පස්සේ රක්ෂණ ගාස්තු. රක්ෂණ ගාස්තු. ව්‍යාපාරේ රක්ෂණ කටයුතු පවත්වා ගැනීම සඳහා ගෙවන ගාස්තු. ඊළඟට විකුණූ භාණ්ඩ සඳහා දරා ඇති පිරිවැය. අපි භාණ්ඩ විකුණපු භාණ්ඩවල අපි ගණුම් සඳහා පිරිවැයක් ගෙනීමේ කුලි ගණුම් පැටවුම් ගාස්තු මේ වගේ පිරිවැයක් දරන්නට ඕනේ. ඊට පස්සේ අපි ණය අරගෙන තියෙනවා. ව්‍යාපාරය ණයක් අරගෙන තියෙනවා නම් ඒ ණය සඳහා අපි පොලියක් ගෙවන්නට ඕනේ. ණය සඳහා පොලියක් ගෙවන්නට ඕනේ. එතකොට එහෙනම් ඒකත් ව්‍යාපාරයක වියදමක්. ඔය සරල වශයෙන් අපි ගත්තේ ආදායම් සහ වියදම් කියන්නේ මොකක්ද කියන එක. එතකොට මේ ගිනුම්කරණය හැඳින්වීම පාඩමේදී දරුවනි ගිනුම්කරණය කියන්නේ මොකක්ද? ඒ අනුව ගිනුම් වර්ග ටික මොනවාද කියන එක තමයි අද දවසේ අපි ඔබත් එක්ක කතා කරන්නේ. එතකොට නැවත සාරාංශයක් වශයෙන් අපි සිහිපත් කරොත් ගිනුම් කරණේ කියලා කියන්නේ මොකක්ද? ව්‍යාපාරයේ ඇල්මක් ඇති පාර්ශ්වයන්ට ප්‍රයෝජනවත් තීරණ ගැනීම සඳහා අවශ්‍ය තොරතුරු සැපයීම තමයි ගිනුම් කරන ක්‍රියාවලියෙන් සිද්ධ වෙන්නේ. ඒකට ඇයි මේ ගිනුම් කරන්නේ කියන එක අපි කතා කරා. ව්‍යාපාරයේ ලාභ හෝ අලාභ ලැබලා තියෙන නම් ඒ தත්ත්වේ දැනගන්නට ඕනේ. ලාභ හෝ අලාභ தත්ත්වේ දැනගන්න. ඊට පස්සේ අපි කිව්වා ව්‍යාපාරයේ මූල්‍ය தත්ත්වයේ සතුටුදායකද නැද්ද කියන එක බලාගන්න. ඊට පස්සේ නීතිමය අවශ්‍යතා සපුරාලීම සඳහා. ඒ වගේම අමතක වීම හෝ අතපසු වීම වළක්වා ගන්නට නම් මේ ගිනුම් කර ක්‍රියාවලිය අවශ්‍යයි. ඊට පස්සේ ව්‍යාපාරික ගණදෙනුමක් කියලා අපි කිව්වේ මොකක්ද? මුදලින් මෙනී හැකි ගණුදෙනු හෝ සිද්ධීන් අපි ව්‍යාපාරික ගණදෙනු හැටියට සැලකුවා. ඊට පස්සේ මේ ගණදෙනු තුලින් බිහිවන බලපෑම අනුව ගිනුම් වර්ග පහක් හැටියට අපි හඳුනාගෙන අපි කතා කරා. වත්කම්, හිමිකම්, වගකීම්, ආදායම් සහ වියදම් වශයෙන්. එතකොට මේ එකිනෙක සම්බන්ධ කතා කරායින් පස්සේ ඔබට දැන් යම් කිසි අවබෝධයක් තියෙන්නට ඕනේ මේ ගිනුම් වර්ග පහ කෙරේ. ඒ නිසා දරුවනි ඔබේ පෙළ පොතේ, يعني මේ 10 වසරේ ගිනුම් කරන හැඳින්වීම කියන පෙළ පොතේ මේකට අදාළ ක්‍රියාකාරකමක් තියෙනවා. ඒ ගණුදෙනු විවිධ ශීර්ෂයන් යටතේ ඔබ වර්ග කරන්නට ඕනේ. ඒ කියන්නේ මේ ගිනුම් වර්ග පහට අදාළව වත්කම්, වගකීම්, හිමිකම්, ආදායම් සහ වියදම් යන ශීර්ෂ යටතේ ඒ අභ්‍යාසය දීලා තියෙන කොටස ඔබ කරන්නට ඕනේ. ඊට පස්සේ ඔබටම පුළුවන් මේ පිළිබඳ අධ්‍යයනයක් කරලා ඉවරලා බලන්න. එතකොට විදුලි ගාස්තු, බැංකු ණය, ආයෝජන, බැංකු ණය පොලි, ප්‍රාග්ධනය, ලද කොමිස් මේ ටික ඔක්කොම මේ වර්ගීකරණය කරන්නට ඔබ කටයුතු කරයි කියලා අපි විශ්වාස කරනවා. හොඳයි. නැවත දිනයක මීළඟ පාඩමින් අපි හමු වනතුරු ඔබට නිරෝගී භාවය ප්‍රාර්ථනා කරනවා. එහෙනම් හැමදිනාටම නිරෝගී භාවය ප්‍රාර්ථනා කරමින් සුබපතමින් අද දවසේ අපි මේ පාඩම මෙලෙස අවසන් කරනවා. ස්තුතියි.